මේ ධර්ම සාකච්ඡා අවස්ථාව පුහුණු කරන කමටහන පිළිබඳ ගැටලු තිබෙනවා නම් එසේ නැතිනම් අද දවසේ ශ්‍රවණය කළ දේශනාව ආශ්‍රිත පැහැදිලි කිරීම අවශ්‍ය නම් එසේම අසන කියවන පුහුණු කරන දහම දෛනික ජීවිතයට ගලපා ගන්න ආකාරය පිළිබඳ ගැටලු තිබෙනවා නම් ඒ සියල්ල පිළිබඳ සාකච්ඡා කරන කතා කරන අවස්ථාව මේ පොතපතට න්‍යායට සීමා නොවි අධ්‍යක්ීම් වලට සහ අවබෝධයට මුල් තැන දෙන සාකච්ඡාවකටයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ. තිබෙනවා නම් ප්‍රශ්න ගැටලු මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න. පටිච්චසමුප්පාද විවරණය බුදුරජාණන් වහන්සේගේම ස්වාගැනීමක් සහ උන්වහන්සේගේම නිර්මාණයක්. ඔය වචනත් පටිච්ච සමුප්පාද සමුප්පන්න කියන්නේ ඊට කලින් කිසිම දහමක කිසිම ආගමක ඉගැන්වීමක දර්ශනයක හෝ ශාස්ත්‍රයක නොතිබුණු යෙදුමක්. පටිච්ච සමුප්පාද මේ වචන ගණනාවක් එකතු කොට හැදූ දෙයක්. මේ යෙදුම පටිච්ච සමුප්පාද එකිනෙක ගැටීම නිසා එකිනෙක එකට එකතු වීම නිසා එකට උපදින එකට හටගන්න එකතු වී සිදුවෙන වැනි අර්ථයක් තමා තිබෙන්නේ. ඒ සරලව විස්තර කරනවා දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ න්‍යායට. න්‍යායට ඒ න්‍යාය මොකද්ද? මේ නිසා මෙය වේ, මෙය ඇති කල්හි මෙය තිබේ, මෙය නැති කල්හි මෙයද නැත. ඒ තමා පටිච්ච සමුප්පාදය. ඒ න්‍යාය, ඒ තර්කය. ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මේ වෙයි. ඉමස්මින් අසති ඉදං න හෝති, මෙය නැති කල්හි මෙය නොවේයි. දැන් මේ තමා පටිච්ච සමුප්පාදය. එතන මේ න්‍යායට යටත් වුණු සිදුවීම් ගණනාවක් දහමේ උගන්වනවා. පළවෙනිම පටිච්ච සමුප්පන්න ධර්ම තමා චතුරාර්ය සත්‍ය උගන්වන්නේ. දුකෙහි සමුදය. එතන එතන ඒ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන හැටි. දුක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් මක් නිසාද? ඒ තණ්හාව නිසා ඇතිවෙන දෙයක්. තණ්හාව තිබෙනවද එතන දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ මොහොතේ හරි පසු හරි. නමුත් චතුරාර්ය සත්‍යය ගැන හිතනකොට කතා කරනකොට පටිච්ච සමුප්පාදය සම්බන්ධ කරගන්නේ නැහැ. හැබැයි පටිච්ච සමුප්පාදය ඍජුවම සම්බන්ධ වෙන සම්බන්ධ කළ කරන බෞද්ධ ගැනීම තමයි චතුරාර්ය සත්‍යය. පටිච්ච සමුප්පන්න ධර්ම එකන මේ දෙක පටිච්ච සමුප්පාදේ එකක් පටිච්ච සමුප්පන්න ධර්ම තව එකක්. පටිච්ච සමුප්පාදේ කියන්නේ යමක් නිසා තව එකක් වෙනවා, ඒ නිසා මේ වෙනවා. උෂ්ණත්වය නිසා වතුර වාෂ්ප වෙනවා, සීතල නිසා වතුර මිදෙනවා. එතකොට වතුර මිදෙන්නේ වතුර නිසා නොවේ, සීතල නිසා. ඒ අවශ්‍ය අංශක ගානට උෂ්ණත්වය පහළ බැස්සහම ජලයට බෑ මිදෙන්නේ නැතුව ඉන්න. මට අයිස් වෙන්න බෑ, මට වතුර විදිහටම ඉන්න ඕනේ. එහෙම තීරණයක් ගන්න ජලයට බෑ. ඒ වගේම අවශ්‍ය අංශක ප්‍රමාණයට උෂ්ණත්වය වැඩි වුණහම ජලයට සිද්ධ වෙනවා වාෂ්ප වෙන්න. එතනදිත් ජලය අසරණයි. මේ පටිච්ච සමුප්පන්න හැම ධර්මතාවයක්ම අහිංසකයි. අහිංසකයි කියන්නේ අසරණයි. අනිත්‍යය ගහන ගහන පදේට නටන්න වෙනවා. මේ ධර්මතාවයට කියනවා පටිච්ච සමුප්පාදය. ඒ ධර්මතාවයට යටත් සිදුවීම් වලට කියනවා පටිච්ච සමුප්පන්න සිදුවීම්. පටිච්ච සමුප්පන්න ධර්මතා ජනප්‍රියම පටිච්ච සමුප්පන්න ධර්මතාව තමයි අවිජ්ජා පච්චය සංඛාර කියන ඒ දොළොස් ආකාර වුණු කරුණු ටික. දැන් මේ තමයි පටිච්ච සමුප්පන්න ධර්මතා විදිහට අපි බොහෝ දෙනෙක් අහලා පිළි අරගෙන තියෙන්නේ. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න මේ පටිච්ච සමුප්පාදය නොවේ. පටිච්ච සමුප්පාදය කියන්නේ න්‍යායක්. ඒ න්‍යායට යටත් වුණු ධර්මතා තමයි මෙතන තියෙන්නේ. ඒවට කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතා. කොහොම හරි මේ අවිද්‍යාවෙන් පටන්ගෙන උපායාසයෙන් අවසාන වෙන මේ චක්‍රය, මේ පටිච්ච සමුප්පන්න ධර්මතා, සාමාන්‍යයෙන් ඔබතුමා කිව්වා වගේ මේ පුනරුත්පත්තිය විස්තර කරන්න, පුනර්භවය විස්තර කරන්න තමා උපයෝගී කරගන්නේ. කොහොමද නැවත උපදින්නේ, මොන හේතු නිසාද, ඒ කාරණය විස්තර කිරීමේ ක්‍රමවේදයක් ලෙස තමා බොහෝ විට භාවිතා කළේ සහ භාවිතා කරන්නේ. ඓතිහාසික හේතු නිසා. නමුත් මේ කාරණා ටික හොඳට අවධාරණය කරන විට පේනවා මෙතන මේ නැවත ඉපදීමක් ගැනම කියන්න අවශ්‍ය නැහැ. නැවත ඉපදෙන්නේ ඔය විදිහට තමයි. කතා දෙකක් නැහැ. නැවත පුනර්භවයක් වෙනවා නම් වෙන්නේ ඔය කතන්දරේටම අනුව තමයි. හැබැයි නැවත ඉපදීම නම් මේන් විස්තර කරන්නේ එහෙමනම් මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න අවබෝධ කරගන්න කෙනෙකුට පෙරවිසු ආත්ම දැනගැනීමේ නුවණ තියෙන්න ඕනේ. අවබෝධ කරගන්න නම් කොහොමද මේක වෙන්නේ කියලා. එහෙම නැත්නම් අනාගතය දැකීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔය ඥාන දෙකෙන් තොරව පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න ධර්මතා තේරුම් ගන්න බෑ. හැබැයි එහෙම අවශ්‍යතාවයක් දහම කියන්නේ මේ කාරණා තේරුම් ගන්න. දහම් බොහොම සරලව කියනවා යමෙකු පටිච්ච සමුප්පාදය දකීද හේ දහම දකී. යමෙක් දහම දකීද හේ පටිච්ච සමුප්පාදය දකී. ඒතර දහමයි පටිච්ච සමුප්පාදයයි සමතලයකට ගෙනල්ලා සමාන කරලා තිබෙන්නේ. දහම කියන්නේ පටිච්ච සමුප්පාදයට. දහමේ ලක්ෂණේ කුමක්ද? සම්දිට්ඨික අකාලික මෙතන මේ මොහොතේ. එහෙමනම් පටිච්ච සමුප්පාදයත් මෙතන මේ මොහොතේ සිදුවන දෙයක් විය යුතුයි. දහමේ ලක්ෂණයක් තමයි ඒහිපස්සික ඇවිත් බලන්න. එහෙමනම් පටිච්ච සමුප්පාදයක් ඇවිත් බලන්න පුළුවන් දෙයක්. ඇවිත් බලන්න මේ මොහොතේ මේ ජීවිතේ මෙතන සිදුවන නිසා තමයි અભීතව සහ එඩිතරව දහම ආරාධනා කරන්නේ ඇවිත් බලන්න කියා. දැන් මෙතන මේ මොහොතේ සිදු නොවන දෙයක් නම් මරණින් මතු සිදුවන දෙයක් නම් දහමට බෑ කියන්න. ඒහිපස්සිකෝ ඇවිත් බලන්න එව බලව කියා. එහෙමනම් කියන්න වෙන්නේ ගිහින් බලන්න යව බලව කියා. මේ ලක්ෂණය මේ ඒහිපස්සික බව සන්දිටික සහ අකාලික බව මේ පටිච්ච සමුප්පන්න ධර්ම හැම එකක් ඇතුළෙම තියෙනවා. මේ පටිච්ච සමුප්පන්න ධර්ම නැත්තම් පටිච්ච සමුප්පාදය දේශනා කළේ සත්වයා සසර උපදින හැටි මැරෙන හැටි යන හැටිම කියන්න නම් නොවේ. ඒට වඩා වෙනස් අරමුණකින් ඒ අරමුණ කුමක්ද කියන එක මේ පටිච්ච සමුප්පාදයේ අවසානයේ කියනවා. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. මෙන්න මෙහෙමමයි හුදෙක් දුක්ඛන්ධ දුක්ඛන්ධරාව දුක්ඛන්ධ හටගන්නේ වෙන විදිහකට නන් නොවේයි. මෙන්න මේ විදිහටයි. එහෙමනම් මේ පටිච්ච සම්පාදයෙන් විස්තර කරන්නේ සහ විවරණය කරන්නේ දුක ඇති වෙන හැටි. කොහොමද අපි දුක් විඳින්නේ? සත්වයා දුක් විඳින්නේ කෙසේද? වෙන බුද්ධිමය කුතුහල, වෙන දාර්ශනික කුතුහල, සංකීර්ණ ප්‍රශ්න නැ ඒවට උත්තර දෙන්න නොවේ. හුදෙක් ඒව මේ තස්ස කේවලස්ස හුදෙක් මේ ආකාරයටමයි දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. අත්දකිනවා නම් යම්තාක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා. හිතින් හැඬීම්, හිත ඇතුලෙන් හැඬීම්, එලිපිට වැළපීම්, ශාරීරිකව විඳීම්, මානසික වශයෙන් විඳලා විඳලා අවපීඩණයට පත්වීම් සහ මේ සියල්ල හරහා ජීවත් වෙන්න සිදුවීම නිසා කෙනෙකු පත් වෙනවා නම් දැඩි විඩාවකට, ආතතියකට, ඒ සියල්ලම ඇති වෙන්නේ මෙන්න මේ විදිහටමයි, වෙන විදිහකට නම් නොවේ. එම නිසා අප මොන මොහොතක හරි හිතින් හඬනවද, ශෝක කරනවද, පරිදේව වැළපෙනවද, අනිත් ඇටත් පේනවා වැළපීම, සමහර ශෝක කිරීම හැංගිලා කරන්න පුළුවන්, එළියෙන් හිනා වෙලා ඇතුලෙන් හඬන්න පුළුවන්. වැඩිපුර අප දුක් විඳින්නේ එතන, ඇතුලෙන් හඬනවා, එළියෙන් හිනා වෙන්න වෙනවා, හොඳ මූණ පෙන්වන්න වෙනවා, සතුටින් ඉන්න කෙනෙක් කියලා පෙන්වන්න වෙනවා. තියෙන හැම ශිල්ප ක්‍රමයක්ම පාවිච්චි කරලා, ගාන්න තියෙන හැම එකක්ම මූණේ ගාලා පෙන්වන්න හදනවා අපි සතුටින් ඉන්න, බොහොම සන්තෝෂයෙන් විනෝදයෙන් ඉන්න පිරිසක් කියලා. නමුත් ඒ හදවත හඬන හැඬුම්, ඒ හදවතේ විලාපයන්, ඒව පපුවට කන තියලා බැලුවොත් ඇහෙයි. එදෙම කවුරුවත් පපුවට කන තියන්නේ නැහැ. එතන තමන් රහසේ විඳිනවා ශෝක. එක්තරා මට්ටමකට එනකල් කෙනෙකුට පුළුවන් හිත ඇතුලෙන් හඬන්න, අනිත් ඇයට නොදැනෙන්න. බොහෝ විට අම්මලා, මව්වරු වැඩිපුරම විඳින්නේ මේ හිත ඇතුලෙන් හඬන එක, හැඬීමෙන් ශෝක. කාටවත් දැනගන්න තියන්නේ නැහැ. තමන්ගේ ස්වාමිපුරුෂයාටවත්, දරුවන්ටවත්, ස්වාමිපුරුෂයාගේ පවුලේ අයටවත්, තමන්ගේ පවුලේ අයටවත් ඒ තමයි දරා ගැනීම. හැබැයි එතන සීමාවක් තිබෙනවා. ඒ පුපුරා යන අවස්ථාවක් තිබෙනවා. පුපුරා ගියාම තමන්ට පාලනයක් නැහැ. හිනා වෙන්න බෑ. ඇඬෙනවා. විලාප තියන්න පටන් ගන්නවා. එතනදී අනිත් අය දැනගන්නවා, අනිත් අය තහනවා, කියන්නත් වෙනවා. පරිදේව, දැන් මේ විදිහට හිත ඇතුලෙන් හඬමින්, ඊළඟට එලිපිටත් විලාප දෙමින්, ඒ එහෙම දුක් විඳීම මේ ශරීරයට දරාගන්න බෑ. එය විශාල ශාරීරික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දුක්ඛ. දුක්ඛ කියන්නේ අති විශාල වූ කායික අසහනයක් බවට පත් වෙනවා. ශරීරයට කෑම දිරවන්න බෑ. කෑමට අල්ලන්නේ නැහැ. කන්න බඩගින්නක් නැහැ. නිින්ද යන්නේ නැහැ. ඒ සහ තවත් ප්‍රශ්න. දුක්ඛ දෝමනස්ස. දැන් හිත ඇතුලෙන් ඇඬුවට විසඳුනේත් නැහැ. එලිපිට ඇඬුවට විසඳුනේත් නැහැ. නොකා හිටියට ප්‍රශ්නේ විසඳුනේත් නැහැ. කාටවත් කිව්වට ගැලවීමකුත් ලැබුණේ නැහැ. ඒතර මේ සියල්ල අවසානයේ පුද්ගලයා එනවා දෝමනස්ස විෂාදයට, අවපීඩණයට, ડિප්‍රෙෂන් එකට. දෝමනස්ස. දැන් දෝමනස්ස කියන තැනට ආවට පස්සේ ආය අඬන්නේ නැහැ. කඳුළු නැහැ අඬන්න. අඬලා ඉවරයි. ඒ කඳුළු ඉවරයි. දැන් හූල්ලන්නේත් නැහැ, වැළපෙන්නේත් නැහැ. ඒක කරන්නවත් ශක්තිය නැහැ. ප්‍රශ්නේ කී කියන්නේත් නැහැ. දැන් කියලා වැඩක් නැහැ. විශ්වාසයක් නැහැ කිසි කෙනෙක් ගැන. තමන් ගැන විශ්වාසයකුත් නැහැ. ආත්ම විශ්වාසයකුත් නැහැ. අනුන් ගැන විශ්වාසයකුත් නැහැ. මේ තමා විෂාදයේ ලක්ෂණය. ඔහේ ඉන්නවා, බලාගත් අත බලාගෙන ඉන්නවා, වාඩි වුණු ඉරියව්වේ ඔහේ ඉන්නවා, ඇඳේ හාන්සි වුණා නම් හාන්සි වුණු විදියට ඔහේ පැය ගාණක් ඉන්නවා බලාගත් අත බලාගෙන. මහ දුකක් විඳින්නේ, හැබැයි දැන් ඇඳෙන්නේ නැහැ, ප්‍රශ්නේ කියවෙන්නේත් නැහැ, මේ සියල්ල ගොළු වෙලා. ඒ තමයි ડિප්‍රෙෂන්. ડિප්‍රෙස් වුණාම වෙනදී. දැන් මෙතන මෙහෙම ඉන්නකොට දැන් මෙහෙම ගමනක් ආවහම මේ සියල්ල හරහා ආයේ පුද්ගලයාට ශක්තියක් නැහැ ඉතුරු වෙලා. තියෙන්නේ වෙහෙස පමණයි. උපායාසා, උපායාස ආයාසය, ඒ මහන්සිය ඇතුළටම ගිහිල්ලා තමන් නිකන් මහන් තමන්ට මහන්සිය නෙවෙයි, තමන් තමයි දැන් විඩාව. උපායාස, දැඩි වෙහෙස, මේ සියල්ල මේ කොතනින් හරි අපි අත්දකින්නවද? ඒ අත්දකින්න තැනින් ආපහු බැලුවොත් පේනවා, ධර්මානුකූලව බැලුවොත්, ඒ බැලීමට තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. ආපහු බැලීමට, ආපහු බැලුවහම පේනවා කොහොමද මෙතෙන්ට ආවේ, මේ ડિප්‍රෙෂන් එකට ආවේ කොහොමද, මේ ටෙන්ෂන් එකට, මේ ආතතියට ආවේ කොහොමද, ඊට කලින් මොකද්ද තිබුණේ, ඊට කලින් මොකද්ද තිබුණේ, ඊට කලින් මොකද්ද තිබුණේ, පටන් ගත්තේ හිත ඇතුලෙන් හඬමින්. ඇයි හිත ඇතුලෙන් හඬුවේ? මගේ ලෝකේ මාත්පත් කරගෙන සිටි, මාව සතුටටපත් කළ යමෙක් හෝ යමක් නැති වුණා. ඒ සතුට නැති වුණා, ඒ සතුට ගෙන දුන් දෙය නැති වුණා. ඒ බලාපොරොත්තුව කැඩිලා ගියා. ඒක තමයි මරණ කියලා විස්තර කරන්නේ. එතකොට ඒ ශෝකයට කලින් තියෙන මරණ. තමන්ගේ ලෝකේ තමන්ව සතුටටපත් කළ යමක් හෝ යමෙකු තමන්ට අහිමි වෙනවා. ඒ අහිමි වීමේ ප්‍රතිඵලය තමයි ශෝක. එතකොට ඒ අහිමි වෙන්න කලින් අහිමි වෙමින් ගියා, ඒ සතුට අඩු වෙමින් ගියා, ඒ සතුට මහලු වෙමින් ගියා, ජරා කියන්නේ ඒ මහලු වීම, දිරීම, ඒ වින්දනය, ඒ සතුට, ඒ සන්තෝෂය දිරමින් ගියා. එnte ente වැඩෙමින් ආවේ නැහැ කිසිම සතුටක්. උපරිමයෙන් පටන්ගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් මහලු වෙනවා. මේ හැම සතුටකටම හිමි ස්වභාවය. එයත් දුකක්. බයක් එනවා එතනදී. මෙහෙම ගියොත් මොකද වෙන්නේ? නැති වෙයිද? දෙයිට කලින් බැලුවාම පේනවා දවසක මේ සතුට මගේ ලෝකේ ඉපදුනා. ඒ සතුටදායක දෙය මගේ ලෝකේ ඉපදුනා. මිලේට ගත්තා, අයිති කරගත්තා, හොයාගත්තා, ලබාගත්තා. ජාති මෙතෙක් නොතිබුණු යමක් ඉපදුනා, පහළ වුණා. ජාති දැන් මෙහෙම බලන් යන්න පුළුවන් මුලටම. දැන් මුල කාරණා කීපයක් කලින් කීවනේ. එතකොට ජාති කියන්නේ පහළවීම, පහළ කර ගැනීම. අදට පහළ කරගන්නේ අපි කැමති දේවල්, සතුටුදායක දේවල්, ආස්වාදජනක දේවල්. ඒ ආස්වාදජනක සතුටුදායක රුචිකරන දේවල් ඉබේට ඕපපාතිකව පහළ වෙන්නේ පහළ කරගන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ වියදම් කරන්න ඕනේ කාර් එකක් ගන්න ගෙයක් හදාගන්න විවාහයක් කරගන්න රස්සාවක් කරන්න ඇඳුමක් ගන්න ගමනක් යන්න මේ හැම දෙයක්ම ඉබේට වෙන්නේ වියදම් කරන්න ඕනේ සැලසුම් කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ එසේ යමක් යම් සතුටුදායක දෙයක් යම් ආස්වාදජනක දෙයක් තමන් අත්පත් කරගන්න භෞතික වශයෙන් අත්පත් කරගන්න කලින් මානසිකව ඒ දෙය අත්පත් කරගෙන ඉන්නවා මුලින් මනසින් අයිති කරගත්ත දේවල් තමා පසුව භෞතික වශයෙන් අප මිලදී ගන්නෙ භෞතික වශයෙන් අප සතු කරගන්නේ මුලින්ම මනස අයිති කරගන්නවා පුද්ගලෙක් වෙන්න පුළුවන් දෙයක් ගයක් කාර් එකක් ඇඳුමක් ඕනෑම දෙයක් මුලින්ම මනසේ දෙය අයිති කරගන්නවා අයිති කරගෙන ඒ දෙයත් සමග මනසින් ජීවත් වෙනවා මනෝලෝකයක ඒ මනෝලෝකයක යම්කිසි දෙයක් සමග ජීවත් වීමට තමයි භව කියන්නේ භව කියන්නේ භෞතික තත්වයක් නෙවෙයි සිහින ලෝකයක් ෆැන්ටසියක් දැන් එහෙම ෆැන්ටසියක නැත්නම් අහස්මාලිගාවක සිහින ලෝකයක මනසින් ජීවත් වෙනවා තමන් සතුටුදායක දේවල් රස්සාව එක්ක උසස් වීමක් එක්ක මනසින් ඉන්නවා තාම හැබෑ වෙලා නැහැ එයින් ලොකු ආස්වාදයක් ලැබෙනවා හැබැයි ඒ ආස්වාදයේ මදි ඒ හැබෑවටම ඕනේ වෙනවා ඒ හැබෑවටම සැලසුම් කළා ලබා ගැනීම තමයි ජාති කියන්නේ අර සිහිනය සැබෑ වෙනවා භව කියන්නේ සිහිනය ඒ සිහිනේ සැබෑවීම තමයි ජාති. එතකොට සිහින වලින් බොහොම ටිකයි සැබෑ වෙන්නේ. වැඩිපුර සත්‍යයා ජීවත් වෙන්නේ භව ලෝකේ, භවයේ. සිහින එක්ක. එයින් හැබෑ කරගෙන සැබෑවටම භෞතික වශයෙන් අත්දකින්නේ බොහොම ටිකයි. භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති එතකොට භව කියන්නේ කිසියම් දෙයක් සතුටුදායක දෙයක් ආස්වාදජනක දෙයක් එක්ක දකින සිහිනයක් එහෙම සිහිනයක් දකින්න හේතු වෙන්නේ මොකක්ද ඇයි එහෙම සිහිනයක් දකින්නේ දකින්නේ එබඳු දෙයක් අල්ලාගෙන තියෙන හින්දා මනසින් අල්ලාගෙන තියෙනවා ඒ මනසින් යමක් අල්ලා ගැනීමට තමයි උපාදාන කියන්නේ උපාදාන උපාදාන එක ලස්සන වචන දෙකක එකතුවක් උප කියන්නේ ලං වෙනවා සමීප වෙනවා කිට්ටු වෙනවා කියන අර්ථයේ උපසර්ගයක් උප ලං වෙනවා එතකොට ආදාන ආදාන කියන්නේ එයත් බොහොම ලස්සන වචන දෙක එකතුවක් දාන කියන එක අපි දන්නවා දෙනවා දාන කියන්නේ දෙනවා ආදාන කියන්නේ ගන්නවා දානී විරුද්ධ පදේ ආදාන ගැනීම දීම සහ ගැනීම ගනුදෙනු කියන්නේ ඒතර ගනු කියන එක තමයි ආදාන කියන්නේ ලංකර ගන්නවා උපාදාන ලංකර ගැනීම සමීප කර ගැනීම කිට්ටු කර ගැනීම කියන අර්ථය මොනවද කිට්ටු කරගන්නේ හැම දෙයක්ම කිට්ටු කරගන්නේ කිට්ටු කරගන්නේ ආශාවෙන් විඳින දේවල් ආශාවෙන් විඳින යමක් තමා කිට්ටු කරගන්නේ. එමෙන්නා මොනම දෙයකට හරි අපි මනසින් සමීපව ඉන්නවද ඒ තමයි උපාදාන. ද උපාදාන කියන්නේ භෞතික වශයෙන් සමීපව ඉන්න දේවල් නොවේ. මනසින් සමීපව සිටින තේ. සමහර පුද්ගලයන්ට භෞතික වශයෙන් බොහොම ළඟින් ඉන්නවා. නමුත් මනසින් බොහොම දුරස්. සමහර පුද්ගලයෝ භෞතික වශයෙන් හැතැක්ම 10 15 100 200 1000 2000 දුරින් ඉන්නේ. නමුත් මනසින් හරි ළඟින් ඉන්නේ. උපාදාන කියන්නේ මනසින් සමීප වීම, මනසින් ලං කර ගැනීම. මනසින් ලං කරගන්නේ යමක් හෝ යමෙකු එයින් සතුටුදායක වින්දනයක් ලැබෙනවා නම් පමණයි. ඒ ලැබෙන සතුටුදායක වින්දනයට ආසාවක් ආවොත් පමණයි. මේ දෙකම තියෙන්න ඕනේ. ඕනෑම දෙයකට ඕනෑම කෙනෙකුට මනසින් කිට්ටු වෙන්න නම් ඒ දෙයින් හෝ ඒ පුද්ගලයාගෙන් සතුටුදායක වින්දනයක් ලැබෙන්නත් ඕනේ. ඒ ලැබෙන සතුටුදායක වින්දනයට ආශාවක් ඇති වෙන්නත් ඕනේ. තොට තණ්හා පච්චයා උපාදාන. තණ්හාව ආශාව නිසායි මනසින් කිට්ටු වෙන්නේ. මොනවට තියෙන ආශාවද? වේදනා පච්චයා තණ්හා. විඳීම් වලට තියෙන ආශාව. තොට විඳීම වේදනා කියන්නේ අත්දැකීම් වලට අත්දැකීම්. අත්දැකීමක් ලැබෙන්න පුළුවන් කොහොමද? අත්දැකීම් ලැබෙන්න පුළුවන්නේ හය ආකාරයට. එක්කෝ ඇහැ ආශ්‍රිතව අත්දැකීමක් ලැබෙනවා, එහෙම නැත්නම් කන ආශ්‍රිතව. මේ වෙන ක්‍රමයක් නැහැ. අත්දැකීම් හයයි මිනිස්සයාට ගන්න පුළුවන්. ඒතර මේ සය ආකාරයෙන් ගන්න අත්දැකීම් වලින් සමහර අත්දැකීම් වලින් අපිට ආස්වාදයක් ලැබෙනවා, වින්දනයක්. සමහර විට පත්තරේ බලනවා, ටෙලිවිෂන් එක නරඹනවා. ඒ නරඹනකොට ඒ වෙල්ද දැන්වීම යනවා. ආහාර වර්ග පෙන්නනවා, ඇඳුම් පෙන්නනවා, වෙන ගෘහ උපකරණ, චිත්‍රපටි පිළිබඳ දැන්වීම, නානා ප්‍රකාර වෙළඳ දැන්වීම් පෙන්නනවා. එතකොට මේ වෙළඳ දැන්වීමක් පෙන්නනකොට එයින් වින්දනයක් ලැබෙන්න පුළුවන් බලන් ඉන්නකොට. ඒ ඇඳුම දැක්කහම ඇඳුමක් පෙන්නනවා, විලාසිතාවක් පෙන්නනවා, වාහනයක් පෙන්නනවා. පෙන්නුවහම එයින් වින්දනයක් ලැබෙනවා. එයින් ඒ ලැබෙන වින්දනයට කෙනෙක් ආස කරන්න පුළුවන්. අනේ කොච්චර හොඳද. එතට වේදනා, වේදනා පච්චයා තණ්හා. දැන් ඒ සතුට විඳිනවනේ. තම වාහනයක් ලැබිලා නැහැ. නමුත් අර වෙළඳ දැන්වීම බලනකොට සතුටක් විඳිනවා. ඒ සතුටට ආසයි. මේ සතුට නැතුව ඉන්න බැරි තැනකට එනවා. එකපාරක් වෙළඳ දැන්වීම බැලුවට වෙන්නේ නැහැ. ඉතින් නැවත 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 ඒ වෙළඳ දැන්වීම බලනකොට නැවත නැවතත් ඒ ආසාව ඇති වෙනවා, ඒ වින්දනය ලැබෙනවා. දැන් මේ සතුට ආහාරයක් වුණත් එහෙම ආහාරය පෙන්නනවා. ඉතින් එතකොට ඒක බලනකොට සතුටේ හදන විදිය පෙන්නනවා, ඒකේ ලස්සන පෙන්නනවා, කෑදරකමින් කන අය පෙන්නනවා. එතන මේ බලනකොට සතුටක් එනවා, ඒ සතුටට ආශ කරනවා. ඒ සතුට හැබෑවටම විඳින්න ඕනේ කමක් එනවා. අර අහක තියෙන, එළියේ තියෙන, ඈත තියෙන සතුටක්, ඒ වින්දනයක් දැන් අහලා නිකම් බලලා මනසින් මවා ගන්නවා. ඒක මදි. අර සතුට හැබෑවටම විඳින්න ඕනේ කමක් එනවා. ද හැබෑවටම විඳින්න නම් අර භෞතික දේ අපි අත්පත් කරගන්න ඕනේ. ඒ කෑම ඇත්තටම අපි සල්ලි වලට ගන්න ඕනේ, ආහාර වර්ගයේ ඇඳුම මිලේට ගන්න ඕනේ. එතකොට මේක පැහැදිලිව තේරුම් ගන්න, තණ්හාව ඇති වෙන්නේ විඳීමට, වින්දනයට. වෙන මොනවටවත් නෙමේ තණ්හාව වෙන්නේ, විඳීමටම, වින්දනයට. හැබැයි වින්දනය නිකන් එන්නේ නැහැ. කියන්නේ දැන් පැණිරහ කියන්නේ පැණිරහ නිකම්ම අපිට දැනෙන්නේ නැහනේ. මොකක් හරි හකුරු කෑල්ලක් එක්ක තමයි පැණිරහ දැනෙන්නේ. ටොෆියක් එක්ක, තලගුලියක් එක්ක පැණිරහ දැනෙන්නේ. ඒ තලගුලියෙන්, ටොෆියකින්, චොකලට් එකෙන්, හකුරු කෑල්ලෙන් තොරව අර පැණිරහ ස්වාධීනව විඳින්න බෑ. ඇලෙන්නේ පැණිරහට. හැබැයි පැණිරහ තනිකරම ගන්න බැරි නිසා ඒ පැණිරහ දෙන දෙය අල්ලා ගන්නවා. උපාදානය කරන්නේ ටොෆි එක. හැබැයි ඇලෙන්නේ පැණිරහට. ඒකේ තියෙන රහටයි ඇලෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ වින්දනයට, උපාදානය ඇති කරගන්නේ අර දෙයට. මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න. දෙකම එකක් නෙවෙයි. තණ්හාව ඇති වෙන්නේ ආස්වාදයට. ඒ ආස්වාදය මට ගන්න පුළුවන් නේ අහවල් දෙයින් කියලා හිතලා අනුමාන කරලා ඒ දෙයට කිට්ටු වෙනවා. මනසින් ඒ දෙයට කිට්ටු වෙලා, ඒ දෙයට මනසින් සමීප වෙලා ජීවත් වෙන එක තමයි උපාදාන. ඉතින් එහෙම ඉන්නකොට මනස කරන්නේ තමන් මනසින් සමීපුණු දේවල් ගැන සිහින මවනවා, කතන්දර හදාගන්නවා, සැලසුම් හදනවා. ඒක තමයි භව. ඊළඟට සැලසුම් ක්‍රියාත්මක කරන, නොකර බැරි තැනකට අහම ක්‍රියාත්මක කරනවා. කොහොම හරි සල්ලි ඉතුරු කරලා, හම්බ කරලා, ණය වෙලා, උකස් කරලා ඕනේ දේ ගන්නවා. එතකොට ජාති, මෙතෙක් කල නොතිබුණු දෙයක් පහළ වෙනවා. හීන ලෝකෙ තිබූ දෙයක් හැබෑ වෙනවා. දැන් හරි, දැන් සතුටුයි. මෙතන තියෙන ලස්සනම කාරණේ තමයි අර යමකට මනසින් සමීප වෙලා ආස්වාදයක් තියෙන දෙයකට ඇලිලා, ආස්වාදයට ඇලිලා, ඒ ආස්වාදයේ දෙන දෙයට මනසින් සමීප වෙලා උපාදාන කරලා හීන ලෝකේ ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. ඕනෑම දෙයක් ගැන බලන්න, විභාගයක් වේවා, රැකියාවක්, විවාහයක්, කාර් එකක්, ගෙයක්, ගමනක්, ඕනෑම දෙයක් ගැන එහෙම ඒ වින්දනයට ඇලිලා ඒ දෙයට සමීප වෙලා ඒ පිළිබඳ සිහින හදන, සිහින මවන ලෝකෙක ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. හැබැයි නිින්ද ගියේ නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. පුළුවන් තරම් ඇහැරගෙන ඒ ගැන හීන දකින්න තමා කැමති. බඩගින්න එන්නේ නැහැ වැඩිය. එහෙම කන්න ඕනේ නැහැ. පිරිලා තියෙන. හීන වලින් පිරිලා. දැන් එහෙම ගිහිල්ලා මේක හැබෑ වුණාම, ඇත්තටම මේ කාර් එක ගත්ත දවසේ ඇත්තටම රස්සාව ලැබුණාම, ඇත්තටම ඒ විවාහය කරගත්තාම, ඒ ගමන ගියාම, මොකක් හරි වුණාම, ඒත් බඩගින්න දැනෙන්නේ නැහැ. ඒත් නිින්ද යන්නේ නැහැ. ඒ නිින්ද යන්නේත් නැත්තේ සතුටට. දැන් මේක, මේ අවස්ථා දෙකම නිකන් දිවි ලෝක අධ්‍යක්ීම් දෙකක් වගේ. හරි හරි සැපයි, හරි සතුටුයි. කොච්චර හොඳද කියලා හිතෙනවා. හැබැයි මේ தত্ত্বය මේ විදිහට දෙකට තියෙන්නේ. පහළ වෙනවද යමක්, උපදිනවද යමක්, එය ජරා මරණං ජාතිපච්චයා ජරා මරණං, එය දුර්වර්ණ වෙනවා, වැහැරෙනවා, අබල දුබල වෙනවා, කැඩෙනවා. අක්‍රියාකාරී වෙනවා, ඇනහිටිනවා, එහෙම වෙනවා. එහෙම නොවන යමක්, එහෙම නොවන යමක් අපට අයිති කරගන්න බෑ. අප අයිති කරගත්ත යම්තාක් දේ තිබෙනවද, අපේ ලෝකයේ පහළ කරගත්ත යම්තාක් දේ තිබෙනවද, මිලේට අරගෙන හරි, ණය වෙලා හරි, ඉල්ලගෙන හරි, කැමැත්තෙන් අරගත්ත, අකමැත්තෙන් බලෙන්ගත් මොනවා හරි තියෙනවද, ඒ හැම දෙයකටම කාලය දෙන, කාලය විසින් කරනු ලබන දේ තමා වෙනස් කරනවා. තව තව ලස්සන කරන්නේ, තව තව වර්ණවත් කරන්නේ, එන්නේ එන්න දුර්වර්ණ කරනවා, අවලස්සන කරනවා. ජරා ඒ විලාසිතාව යල්පැන ගිය එකක් බවට පත් වෙනවා. තාම ඒක හොඳයි, මොනවත් වෙලා නැහැ. නමුත් භෞතික වශයෙන් කිසි දෙයක් වෙලා නැහැ. නමුත් ඒ මොඩල් එක දැන් පරණයි, යල්පැන ගිය එකක්. තවදුරටත් වළංගු නැහැ. එතකොට මරණ කියන්නේ ඒක භෞතික වශයෙන් නැති වෙන්නත් පුළුවන්, භෞතික වශයෙන් සම්පූර්ණයෙන් අක්‍රියාකාරී වෙන්නත් පුළුවන්, විනාශ වෙන්නත් පුළුවන්. භෞතික වශයෙන් එහෙම නොවුණත් එය තවදුරටත් අවලංගු දෙයක් බවට පත් වෙන්න පුළුවන්. වළංගු නැහැ තවදුරටත්. එහෙම ඒ ඇඳුම ආයේ අඳින්න බෑ. දැන් ඒක පරණ ඇඳුමක්, පරණ විලාසිතාවක්. කීයක් දීලා ගත්තත් තාම ඒ විදිහටම බැබළුණත්, ලස්සනට තිබුණත්, හරිම සයිස් එකට තිබුණත්, මොනවා තිබුණත් ඒක දැන් ඕල්ඩ් ෆැෂන් එකක්. ඉතින් ඒක අඳින්න බෑ දැන් කොහෙටවත්. ඒක මැරිලා මරණ මේ ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි තාම ඒක අල්ලගෙන ඉන්නේ. උපාදානයේ තියෙනවා, ආශාව තියෙනවා ඒ ලැබෙන වින්දනයේට. හැබැයි දැන් ඒ වින්දනය ගන්න බෑ. වින්දනය ගන්න බෑ. දැන් ඒ වින්දනය ලැබෙන්නේ ඒ වින්දනය වෙනුවට දැන් ආස්වාදයේ වෙනුවට දැන් ආදීනවා. දෙක හදන්න වෙනවා. කැඩෙන වාරයක් පාසා හදන්න වෙනවා. රකින්න වෙනවා. මුර කරන්න වෙනවා. ලෙඩ වුණාම සනීප කරන්න වෙනවා. ආයයි තින්ත ගන්න වෙනවා. දැන් මෙහෙම නැති දෙයක් කවදාවත් ජීවිතේ අයිති කරගෙන තියනවද බලන්න. තමන්ට නඩත්තු කරන්න සිදු නොවන දෙයක්. දැන් ඒ කතන්දරේ අර රූපాయని වෙන්ද දැනීම කියන්නේ නැහනේ. මේක ගත්ත දවසේ ඉඳලා ඔයාට මහන්සි වෙන්න වෙනවා, නිදි මරන්න වෙනවා, පරිස්සම් කරන්න වෙනවා, හදන්න වෙනවා, කැඩෙන පාර, මේක ලෙඩ වෙන පාර සනීප කරන්න වෙනවා. ඒ කතන්දර එකක්වත් කියන්නේ පෙන්නන්නේ ආස්වාදයේ පමණයි. හැබැයි ආස්වාදයට ඇලිලා ඒ දේ උපාදාන කරගෙන මනසින් ඒ දේට සමීප වෙලා ඒ දේ අයිති කරගන්න සිහින දැකලා ඒ දේ හැබෑවටම අයිති කරගත්තාම අයිති කරගත්ත මොහොතේ සිට ආදීනව අත්දකින්න වෙනවා. අයිති කරගත්ත මොහොතේ සිට ඕනෑම දෙයක තමන් අයිතිකරුවෙක් වුණාම ඒ උණු මොහොතේ සිටම ආදීනව විඳින්න වෙනවා. ආස්වාදයක් තියෙනවා, හැබැයි ආදීනවත් විඳින්න වෙනවා. ආදීනව ගැන කලින් අපි අහලා තිබුණෙත් නැහැ, කවුරුවත් කියලා තිබුණෙත් නැහැ, හිතලා තිබුණෙත් නැහැ. ආදීනව ගැන සීල දැක්කෙත් නැහැ, සැලසුම් කළෙත් නැහැ. එතකොට අපේ සියලුම සැලසුම්, අපේක්ෂා, බලාපොරොත්තු, සිහින මේ සියල්ලටම එපිටින් ආදීනව කන්දක් අපේ ඔළුවට කඩාගෙන වැටෙනවා. ඇතර එක පැත්තකින් ආදීනව විඳිනවා, අනිත් පැත්තෙන් මේක එන්න කබල් වෙවි යනවා. ඕනෑම දෙයක් මේ ශරීරයටත් වෙන්නේ ඒකම තමයි. ශරීරය ඇඳන් ඉන්න ඇඳුම් වලටත් වෙන්නේ ඒක, දාගෙන ඉන්න සපත්තු සෙරිප්පු වලටත්, බැඳගෙන ඉන්න ඔරලෝසු, මේ හැම දෙයකටම වෙන දේ. කිසි දෙයක් එන්න අලුත් වෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලා නැති වෙලාම යනවා. නැති වුණාට පස්සේ ඉතින් අඬනවා. හරි, එතකොට තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෙන්. දැන් අර වින්දනයක් ලැබෙන්නේ අපි යමකින් අත්දැකීමක් ගන්න නම් ඒ දෙයට, දැන් රූපాయనిේ පේන දෙයට ඒක පේන්න එපැයි අපිට. පත්‍රේ පේන්න ඕනේ, එහෙම නැත්නම් පාරේ යනකොට දකින්න ඕනේ, කවුරු හරි කියන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධ වීමට තමයි පස්ස කියලා කියන්නේ. පස්ස. පස්ස පච්චයා වේදනා. රූපాయనిට සම්බන්ධ වෙන්න ඕනේ, පත්‍රයට සම්බන්ධ වෙන්න ඕනේ, තව කෙනෙකුට සම්බන්ධ වෙන්න ඕනේ, පරිසරයට සම්බන්ධ වෙන්න ඕනේ, මොනවට හරි සම්බන්ධ වීම තමයි පස්ස එකතු වීම. එකතු වෙන්නේ මොන වගේද? මේ තියෙන සමාගම් හයෙන් සලායතන, සලායතන පච්චයා, සලායතන පච්චයා පස්සෝ. මේ සමාගම් හයෙන්, එතන මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන කියලා කියන්නේ ඉන්ද්‍රිය වලට එහා ගිය සමාගම් වලට, කම්පැනිස්. මෙයා වෙළඳ සමාගම්. ඒ අර්ථයෙන් තමයි ආයතන කියන්නේ. ආයතන කියන නම දෙන්නේ ඒ අර්ථයෙන්. එතන මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඉන්ද්‍රිය ගැන කතාවක් කරන්නේ නැහැ. ඉතින් ඒක හිතන්න පුළුවන් ඇයි මේවට ඉන්ද්‍රිය කියලා නැත්තේ? ඉන්ද්‍රිය වෙනම එකක්. චක්කු ඉන්ද්‍රිය කියන්නේ වෙනම එකක්. හැබැයි මේ ආයතනයක් කිව්වහම, ඇහැ ආයතනයක් කිව්වහම ඒක ඉන්ද්‍රියකට එහා ගිහිල්ලා ඒක බිස්නස් එකක්. එතකොට මේ ඇහැ කම්පැනි එකක් කරගෙන, ඒක ආයතනයක් කරගෙන, සමාගමක් කරගෙන එයින් ලාභ උපයන්න බලනවා. කවුද බලන්නේ? අර සැලසුම හදපු කෙනා. දැන් මුලින් සැලසුමක් හදනවා. මේ ඇහැක් ඕනේ. ඒ ඇහැ අරගෙන ඒ ඇහින් මට ලස්සන ලස්සන දේවල් බලන්න පුළුවන්. කනින් ලස්සන දේවල් අහන්න පුළුවන්. දිවින් රසවත් දේවල් කන්න පුළුවන්. ශරීරයෙන් බොහොම හොඳ ස්පර්ශ ලබන්න පුළුවන් කියලා මෙහෙම සැලසුමක් හදනවා. දැන් මේ සැලසුම හදපු කෙනා තමයි මේ ඉන්ද්‍රියන් 6 ඉන්ද්‍රියන් කියලා තේරුම් ගන්න නැතුව ඒවා ඇතුලේ බිස්නස් කරන්න පටන් ගන්න. එතකොට එයා එතන ඉඳගෙන බිස්නස් එකක් කරනවා. ඇහි ඉඳගෙන එයා බිස්නස් එකක්. එයා දකින දකින රූපයෙන් ලාභ උපයන්න බලනවා. අහනහන ශබ්දයෙන් එයා ලාභ උපයන්න අපේක්ෂා කරනවා. ලබන ලබන ස්පර්ශයෙන් ලාභ උපයන. හැබැයි එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. මේක පාඩු. පාඩුවට යන බිස්නස් එකක්. ඇතර මේ ආයතන මේ හයක් හදාගෙන ඒවත් එක්ක දැන් ඒවත් ඊළඟට සලායතන පච්චය අපස්සෝනේ. පස්ස කියන්නේ මේ කස්ටමර්ස්ලත් එක්ක සම්බන්ධ වීමට. ආයතන මේ කම්පැනිස් හයක් හදාගෙන ඒ එක එක කම්පැනි එකට අදාළ කස්ටමර් එක්ක ඇති කරගන්න කන්ටැක්ට් එකට තමයි සම්බන්ධතාවයට තමයි පස්ස කියන්නේ. එහෙම සම්බන්ධතාවයක් හදාගත්තාම තමයි මොකක් හරි පුංචි ලාභයක් ලැබෙන්නේ. ඒ ලාභයට තමයි වේදනා කියන්නේ. පස්ස පච්චයා වේදනා, වින්දනේ කියන්නේ. නාම රූප පච්චයා සලායතනං. ද නාම රූපය කියන්නේ සිතීමයි. අර කලින් කිව්ව දැන් ඊට කලින් තියෙනවනේ විඥාන. ඒ විඥානයේ හැදුනේ, විඥානයේ හැදුවේ අවිද්‍යාව. අවිද්‍යාව විසින් සකස් කරපු විඥානයක්. එයාව කලින්ම මොටිවේට් කරලා තියෙන්නේ, එයාව කලින්ම ෆෝමැට් කරලා තියෙන්නේ. ඒකයි සංඛාර කියන්නේ. කලින්ම සකස් කරලා විඥානය කුමක් සඳහාද මේ බිස්නස් එක කරන්නේ? අවිද්‍යාව ඒ විඥාණයට කියනවා, ඔයාට මම කඩවල් හයක් ඇරලා දෙන්නම්, සුපර් මාකට් එකක්ම දාලා දෙන්නම්, ඔයා ඒක ඔයාගේ එකක් වගේ බලාගෙන මේ බිස්නස් එක කරගෙන යන්න, ඔයාට ලොකු ලාභයක් ගන්න පුළුවන්. එතකොට මේ සුපර් මාකට් එකට තමයි නාම රූපේ කියන්නේ. ඒ සුපර් මාකට් එකේ තියෙන එක එක ස්ටෝල්ස් වලට තමා ආයතන කියන්නේ. එතන විඥානේ තමා මෙතන දැන් මැනේජර් විදිහට ඉන්නේ. එයාට අයිති නැහැ. හැබැයි එයාට මේක දීලා තියෙන ඔයාගේ එකක් වගේ බලාගෙන කරගෙන යන්න. ඉතින් දැන් මෙයා නිදාගන්නේ නැතුව විඥානේ මොකද්ද කරන්නේ? මෙයාට නිදාගන්න වෙලාවක් නැහැ. දැන් මෙයා විතරයි මෙතන ඉන්නේ. වෙන උදව්වට කවුරුත් නැහැ. ඉතින් මෙයා ඒ කඩේට දුවනවා, ඒකට කස්ටමර් කෙනෙක් එනකොට ඒකට දුවනවා, එයාට මොනව හරි ගන්න බලනවා, දෙන්න බලනවා, ඒකම අනිත් කඩේට තව කවුරු හරි එනවා, එතකොට ඒක දාලා ඒකට දුවනවා. දැන් මේ බලන්න මේ මිනිස්සයා විඳින දුක විඥාන. එතනම දුකක්. අර අන්තිම වෙන්න ඕනේ නැහැ. මේකම දුකක්. මේ ආයතන හයේ ඒ ආයතනේ මේ ආයතනේට ඒකෙන් අනිත් එකට දිවීමම දුකක්. මට නිදාගන්න නෑ. නින්දෙදි පවා මේ මිනිස්සයා මොකක් හරි වෙළඳ පොලක් කඩයක් ස්ටෝල් එකක් අරගෙන මොනවා හරි කාට හරි විකුණන්න බලනවා. කාගෙන් හරි මොනවා හරි කඩා ගන්න බලනවා. නැති මේක ඔබතුමා කිව්වා වගේ මේක හැම මොහොතකම වෙනවා. හැම මොහොතකම අපි කරගන්නවා. ඉතින් මේකේ නිදහස් නැහැ. ඒක එයා ඒ කඩේ කොයි වෙලේවත් වහන්නේ නැහැ. දැන් ඒක තමයි මේ අර අනිත්ේ වගේ ගන්න අනිත්ේ කරන බිස්නස් උත් ඒකෙන් එන මොකක් හරි ප්‍රොෆිට් එකක් තියෙනවනේ ඒකත් මෙයා තමයි ගන්න. ඒවා ඇහැට දෙන්නේ නැහැ. ඇහැට දෙන්නේ නැහැ කොහොමද? ඇහැ කියනවා දැන් මට කඩේ වහන්න ඕනේ. දැන් ඇහැ බලෙන් ඇහැ පියවෙන වෙලාවල් තියෙනවනේ. දැන් සමහර නාට්‍ය බලනවා, රූපවාහිනී බලනවා, චිත්‍ර දැන් බලන්න බෑ. ඇහැට නම් බෑ. ඇහැ කියනවා මට බෑ, දැන් මේක දැන් වහන වෙලාව දැන් ඇති. නමුත් අර මනින්ද්‍රිය කරන්නේ බලෙන් නෑ නෑ තව ටිකක් ඔයා ඉන්න, තව එනවා කස්ටමර්ස්ලා කියලා තව තව මෙයාට නිදාගන්න දෙන්නෙම නෑ. ඔය මනින්ද්‍රිය කාටවත් නිදාගන්න දෙන්නේ නෑ. ඉතින් බලහත්කාරයෙන් තමයි අරගොල්ලෝ ඒවා වහන්නේ. බලහත්කාරයෙන් වහනවා. ඉතින් මෙයා තනියම ඊට පස්සේ මෙයා ඇහැරගෙන ඉන්නවා. ඒ නිසා ඇත්තටම ওই සුවදායි නින්දක් කියන එක අහිමි වෙනා. ඒ හැම එකක් නෑ. හිතට නින්දක් නෑ ওই විදියට. ඔය බිස්නස් එකේ ඉන්නකල් හිතට නින්දක් නෑ, විවේකයක් නෑ. භාවනාවේදී අපි සිහියෙන් චේතනාත්මකවම මේ වත්තරිනවනේ. බලන්න ඕනේ නැහැ, අහන්න ඕනේ නැහැ. ඒක කැමැත්තෙන්ම අත්හරිනවා. කාමච්ඡන්දේ කියන නීවරණය ප්‍රහීන කරනවා කියන්නේ ඒකනේ. ඕනේ නැහැ. ඕනේ හැබැයි දැන් නෙමේ, පස්සේ නැහැ. එහෙම නෙමේ, ඕනෙම නැහැ. දැන් ඕනෙත් නැහැ, පස්සේ ඕනෙත් නැහැ. ඒ පස්සේ ඕනේ කියන එකට යන්නේ නැහැ භාවනාවේදී. භාවනා කරලා ඉවර වෙලා චිත්‍රපටිය බලනවා නැහැ. දැන් ඕනේ නැහැ මට. මේ වෙලාවේ ඕනෙම නැහැ. එතකොට ඒ කාමච්ඡන්දේ අතහැරීම තුලින් ඒ මොහොතේ ඇහැ පත්වෙනවා ඉන්ද්‍රියයක් බවට. ආයතනයක් නෙවෙයි, ඉන්ද්‍රියයක් බවට. කාමච්ඡන්දේ තියනකල් ඇහැ ඉන්ද්‍රියයක් නොවේයි. එය කම්පැනි එකක්, සමාගමක්, වෙළඳපොළක්. ඇහැ කියන ඉන්ද්‍රිය ආයතනයක් බවට පත් කරන්නේ කාමච්ඡන්දේ විසින්. කනත් එහෙමයි. එතකොට මේවා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. දැන් ඇහෙනවා, භාවනාවේදී ඇහෙනවනේ. හැබැයි ඇහුණාට ඒකෙන් සතුටක් විඳින්න, ඒක හොඳද නරකද, ඒකෙන් අසතුටක් විඳින්න ඒ කතන්දර වලට යන්නේ ඒක ලාභ අලාභ හොයන්න මේ යන්නේ නැහැ ලාභ ලාභයක් නැහැ භවනා විදිහ වෙන කිසිම શબ્දයකින් ඒක සද්දයක් විතරයි අන්න ඉන්ද්‍රිය කියන එක දැන් ඉන්ද්‍රියක් නම් එතෙන්දි හොයන්න යන්නේ මේකින් ලාභද අලාභද කියලා ඒක ලාභ අලාභ කතාව එන්නෙම ආයතනයක් වුණාම තමයි මේක හොඳද නරකද ලක්ෂණද කැතද මිහිරිද අමිහිරිද රසද නීරසද රසනම් හොඳයි නීරසනම් නරකයි ලක්ෂණනම් හොඳයි කැතනම් නරකයි ඒ ආයතන ඒ ඉන්නේ අපි ආයතන මට්ටමේ ඒතර ආයතන මට්ටමින් ඉන්න අපි එනවා ඉන්ද්‍රිය මට්ටමට ඉන්ද්‍රිය මට්ටමට ආවහම ලොකු විවේකයක් දැනෙනවා අර ආයතන වල ඉන්නකොට නොලැබුණු විවේකයක් ඔය භවනා විදි ලැබෙන්නේ නිසා ඒ විවේකේ නින්දකදිවත් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය නින්දකදිවත් නොලැබෙන විදිහේ කායික සහ මානසික විවේකයක් භවනා විදි ලැබෙන්නේ කාමච්ඡන්දය ප්‍රහීන කරන නිසා, අත්හරින නිසා. එතකොට ඒ විවේකය ඇහැටත් දැනෙනවා. කනටත් දැනෙනවා. කනත් විවේකයි, ඇහත් විවේකයි, අනිත් ඉන්ද්‍රියනුත් විවේකයි. නිසා භාවනාවකින් පස්සේ නැවුම් බවක් අත්දකිනවා. ඇස් හැරියහම ඇස් දෙකටත් හරි නැවුම්. කනත් නැවුම්. මේ හැම ඉන්ද්‍රියක්ම නැවුම්. වතුර ටිකක් බිව්වත් හරි රහයි. භාවනාවකින් පස්සේ සැබෑ විවේකී භාවනාවකින් පස්සේ නිකම් වතුර ටිකක් බීලා බලන්න හරි රහයි. සාමාන්‍ය වෙලාවට චීනි දාලා ලුණු දාලා දාන්තින ඔක්කොම දාලා හැදුවත් නොලැබෙන රහක් භාවනාවකින් පස්සේ ලැබෙනවා නිකම්ම නිකං ඇල්වතුර ටිකක් බිව්වහම නිකම්ම නිකං පොළව දිහා බැලුවත් ලස්සනයි ඇස් ඇරියහම එහෙන හැම දෙයකම තියෙනවා මිහිරක් ඒ තමයි විවේකයේ ස්වභාවය. ඒතකොට මේවා ඉන්ද්‍රිය බවට පත් වුණහම ඒවා ස්වභාවික තත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වභාවික තත්වයෙන් ක්‍රියාත්මක වෙනකොට එතන ස්වභාවික සතුටක් තියෙනවා. ඒ ස්වභාවික සතුට අහිමි කරගෙන තියෙනවා අර කාමච්ඡන්දේ විසින් ආයතන හදා ගැනීම නිසා. ඒ නිසා දැන් ධර්මයේ කියන්නේ ඔය නිරෝධ කරන්න කියලා ආයතන මිසක් ඉන්ද්‍රිය නෙවෙයි. ඉන්ද්‍රිය නිරෝධයක් ගැන ධර්ම කතා කරන්නේ නැහැනේ කිසි තැනක. කියන්නේ ආයතන නිරෝධය සලායතන නිරෝධෝ නිබ්බාන නිබ්බාන විස්තර කරන්නේ සලායතන නිරෝධයක් විදියට. හැබැයි නිර්වාණය විස්තර කරන තැන්වල කියන්නේ ඇහැ චක්කු ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා සෝත ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවා නෑ ඉන්ද්‍රිය නිරුද්ධ වෙන්න බෑ. නිරුද්ධ වෙන්නේ වහලා දාන්නේ නිරෝධ කියන්නේ වහලා දානවා නතර කරනවා කියන අර්ථයෙන් නතර කරන්නේ මේ ඇහත් එක්ක කරපු බිස්නස් එක ඇහි පදිංචි වෙලා රූප කස්ටමර්ස්ලා කරගෙන කරපු බිස්නස් එකක් තිබ්බනේ ඒ බිස්නස් එක තමයි නිරෝධ වෙන්නේ. හැබැයි ඇහැට රූප පේනවා. ඇහැට රූප පේනවා. ඒක නවතින්නේ නැහැ. බිස්නස් එකක් නෑ දැන්. එතකොට මේ ඔය පටිච්ච සමුප්පාදය මේ පටිච්ච සමුප්පන්න ධර්ම බුදුවරයෙක් විසින්ම සම්මා සම්බුදුවරයෙක් විසින්ම අනාවරණය කරගන්න පුළුවන් දෙයක්. එින් මෙහා අපි කාටවත් බෑ. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණු දා ඒ රාත්‍රියේ මේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරා කියලා ඒ යාම දෙකක් මෙනෙහි කරා කියලා කියනවා රාත්‍රියේ. අනුලෝම ක්‍රමයේ තමයි ඔය අවිද්‍යා නොදැනුවත්කම මෝඩකම නොදන්නකම නොදන්න බව දන්නේ නැති නිසා දන්නවා කියලා තියෙන මානෙ නිසා එයා ලොකු මාස්ටර් ප්ලෑන් එකක් හදනවා. අවිද්‍යා පත්‍ය සංඛාර ලොකු සැලසුමක් හදනවා. අදලේක විඥාණයට බාර දෙනවා. මෙන්න මේ බිස්නස් ප්‍රොපෝසල් එක මේක කරන්න කරොත් ඔයාට ලොකු ලාභයක් ගන්න පුළුවන් ලොකු සතුටක් විඳින්න පුළුවන්. ඉතින් ඒ විඥානේ රැවටෙනවා මේකට. සංකත විඥානයක් දැන් රැවටුණු විඥානයක්. ඒ ප්‍රපෝසල් එක තියාගෙන ඉතින් එයා ගිහිල්ලා මොකක් හරි සුපර් මාකට් එකක් හොයාගෙන නාම රූපයක් හදාගෙන ඒකේ මේ ස්ටෝල්ස් 6 අරගෙන ඉන්නවා. අරගෙන ඉඳගෙන ඉතින් මේ එකින් එකට පැන පැන එන කස්ටමර් එක්ක සම්බන්ධ වෙලා පස්ස කන්ටැක්ට් හදාගෙන කන්ටැක්ට්. ඉතින් එයා ඉල් ලාභ ගන්න බලනවා. ඒතර ලාභයක් කොහෙන් හරි ආස්වාදයක් ලැබුණාම ඒ කස්ටමර්ව දිගටම තියාගන්න හදනවා මගේ ක්ලයන්ට් කියලා. දිගටම එයා එතනම තියන්න හදනවා. ඒක තමයි උපාදාන කියන්නේ. ඉතින් එහෙම කරගන්න බෑ කියන එකයි මේ කතන්දරේ කියන්නේ. ඒතර ඔය අනුලෝම පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළා. ඉන්පස්සේ පටිලෝම අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. මේ නොදනුවත්කම, මේ වැරදි වටහා ගැනීම සම්පූර්ණයෙන්ම ඉතිරි නොකොට නිරෝධ කළොත්, නිරෝධ වීමෙන් අර කාලසටහන නිරුද්ධ වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. ඒ සකස් වීම නැති වෙලා යනවා. ඒ සකස් වීම නැති වුණාම, ඒ කාලසටහන නැති වුණාම, ඒ ප්‍රපෝසල් එක නැති වුණාම, ඒ ප්‍රපෝසල් එකට අනුව වැඩ කරන විඥානයක් නැහැ දැන්. ඒ විඥාන නිරෝධ කියන්නේ ඒ අර්ථය. එහෙම නැතු විඥානේ නැති වෙනවා නෙවෙයි. දැන් මේ අවිද්‍යාව හදන ප්‍රපෝසල් එකට අනුව වැඩ කරන විඥානයක් නැහැ. අවිද්‍යාව හදන සැලසුමට අනුව වැඩ කරන විඥානයක් නැහැ. ඒ අර්ථයෙන් තමයි විඥාන නිරෝධ කියන්නේ. එතකොට තවදුරටත් මේක සුපර් මාකට් එකක් නෙවෙයි. නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධය වෙනවා. නාම රූප නිරුද්ධ වුණාම සලායතන නිරෝධ වෙනවා. දැන් බිස්නස් නැහැ. බිස්නස් නැහැ කියන්නේ බිස්නස් කරන්න යන්නේ නැහැ දැන්. කිසිම බිස්නස් එකක් නැහැ. බිස්නස් එකක් නැති තැනක කිසිම කස්ටමර් කෙනෙක් එක්ක කන්ටැක්ට් හදාගෙන ඉන්නක් නැහැ. පස්ස නිරෝධය. ඉතින් ওই විදිහට ඕක යනවා. ඒකට ලාභ හොයන්න යන්නේ නැහැ. ලාභ ලාභ බලන්න යන්නේ. ලාභ දෙන කස්ටමර්ව නැවත නැවත ගෙන්න ගන්න හදන්නේ. ඒ කතන්දර එකක්වත් නැති. ඒ කතන්දරේ නැති වෙලා යනකොට මොනවටවත් මනසින් සමීප වෙන්නේ නැහැ. මේ කස්ටමර්ට වැඩියෙන් සමීප වෙනවා, අරයා එනකොට කඩේ වහනවා, එහෙම කතන්දරයක් නැහැ.
විද්‍යාවේ හදන විඥානේ නැති වුණා කියලා මොන විඥානේ ඇත්තව ඉතුරු?
ඔව්, දැනගැනීමේ විඥානේ ඉතුරු වෙනවා. කියන්නේ මේක රූපයක් කියලා දැනගන්න විඥානේ, සද්දයක් කියලා දැනගන්න විඥානේ තියෙනවා.
අතික දෙක්කනේ ඒ සතා පොළඟෙක් කියලා එන්න අඳුනගත්තොත් නැත්නම් ජීවිතේ මේ.
ඔව්, ඒ විදිහේ යන ඒ සංඥා ඒවා ඉතිරි වෙනවා. නැති වෙන්නේ, නිරෝධ වෙන්නේ මේ බිස්නස් මයින්ඩ් එක තමයි නිරෝධ වෙන්නේ. ඒ විඥාන කියලා එතන නිරෝධ වෙන්නේ බිස්නස් මයින්ඩ් එක. මේ ජීවිතය කියන්නේ බිස්නස් එකක් නෙමෙයි. මේ ලෝකයත් එක්ක ලෝකේ කස්ටමර්ස්ලා කරගෙන, ජීවිතය මාකට් එකක් කරගෙන, මේ ඒ එහෙම එකක් නෙමෙයි මෙතන කියන එක. එහෙම එකක් කියලා හිතාගෙන තමයි සංසාරෙම යන්නේ. ඒ බිස්නස් මයින්ඩ් එක නිරෝධ වෙනවා. එතන සාමාන්‍ය මනස තියෙනවා, එතන ඒ විඥානේ තියෙනවා.
සංඛාර වච විඥානේ.
ඔව්.
ඔව්. ඒක නාමය කියන්නේ තාතෝ වේදනා සංඥා සංඛාර විඥාන. ඒකත් විඥාන ගැන කතා කරනවා. ඒ විඥාන.
ඔව්, ඒක තමයි. නෑ. ඔව්, විඥාන ඒක තමයි එතන තියෙන රැවටිල්ල. විඥානය තනියම වැඩ කරන්න බෑනේ. දැන් ඔතන විඥාන කියලා වෙන් කළා ගත්තට ඒ විඥානෙට තනියම වැඩ කරන්න බෑ. විඥානයේ හුදකලාව තියෙන දෙයක් නෙවෙයි. කිසියම් තැනක විඥාන කියනකොට එතන අනිවාර්යයෙන්ම අඩුම ගානේ සංඥා වේදනා තියෙන්න ඕනේ. සංඥාවයි වේදනායි දෙක තියෙන්න ඕනේ. සංඥා වේදනා නැත්තම් විඥානයක් නැහැ. ඔව් ඔය එකක් අනිකට නාම කොටසට එන
වේදනා සංඥා සංකාර වෙන්නේ
ඔව්
එතන එතන සංකාර කියන්නේ චිත්ත චෛතසික පනවට
ඔව්
වේදනා සංඥා අර චිත්ත චෛතසික වලට
ඒ ඔක්කොම එතන නෑ ඒකෙන් කීපයක් ඇති එතන ඒ 50ම එකපාරේ නෑ 52ම නෑ
ඔව්
ඔව් ඒ කීපයක් ඇති
ඔව්
නෑ මුලින් කියන්නේත් ඒ සංකාරවලත් ඕවා තමයි චෛතසික තමයි තියෙන්නේ ඔයින් කීපයක් තියෙනවා ඔය චෛතසික වලින්තර සංකාරයක් නෑනේ සංකාර කිව්වහම චේතසික තමයි එතකොට ඒ මොන චේතසිකද තියෙන්නේ කියන එක තමයි තීරණය කරන්න ඕන දැන් තරහ කියන්නේ චේතසිකයන්නේ මෛත්‍රී කියන්නේ චේතසිකයක් නේ පඤ්ඤාවත් අන්තිමට ගත්තාම චේතසිකයන්නේ මෝහයත් චේතසිකයක් ඈ ඔව්ද ඒ කුසල් අකුසල් කියන විග්‍රහයට අනුව තමයි පටිච්චසම්පාදයේ ඔය මේ මරණින් මතු ඒ කතන්දරේ ආත්ම භව තුනක් අරගෙන පෙර භවයට දාලා අවිද්‍යා සංකාර දෙක දානවා අතීත භවයට. ඒතර වර්තමාන අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු අනාගත ඵල කියලා මේ පටිච්චසම්පාදයේ විසුද්ධි මාර්ගයේ බෙදනවා කොටස් තුනකට. අතීතය වර්තමානය අනාගතය කියලා. ඒතර අතීත හේතු තියෙනවා අවිද්‍යා සංකාර දෙක අතීත හේතු. පෙර භවයේ හේතු. ඒතර වර්තමාන ඵල තියෙනවා. විඥානය කියලා එතන විස්තර කරන්නේ පටිසන්ධි විඥානය. එතන ඉඳලා මෙතෙන්ට එනකල් විස්තර කරනවා. ඊළඟට මේවම වර්තමාන හේතු වෙලා අනාගත භවයක් හදනවා. භව කිව්වහම ඒක එතන ගන්නේ පුනර්භවයට. ද ඒ විග්‍රහයට ගිහාම සංඛාර විස්තර කරන්නේ කුසල් අකුසල් කියලා.
ඒ මුලින් කියන සංඛාර.
ඒ අවිච්ඡපච්ච සංඛාර. ඒ ඒ ඒ කුසල් අකුසල් කියලා කියන්නේ අර භව තුනක කතන්දරය ගත්තාම. ඈ එහෙම ගත්තොත්. හැබැයි එහෙම සංකාර විස්තර කළා නැහැ. ඔය පරිසම්පාද විස්තර කරන කිසි තැනක සංකාර ඒ විදිහට විස්තර කළා නැහැ. ඒක අභිධර්මයේ එන විග්‍රහයක්. ඔය සංකාර විස්තර කරන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤේ සංකාර කියලා අභිධර්මයේ විස්තරයක් කරනවා සංකාර. සංස්කාර තියෙන්නේ ඔය තුනයි කියලා. දැන් ඊට වැඩි සරල විග්‍රහයක් තමයි සූත්‍රවල තියෙන්නේ සංස්කාර විස්තර කරන්නේ කාය සංකාර, වචී සංකාර, ඕ චිත්ත සංකාර, මනෝ සංකාර කියලා. අභ්‍යාසයක් කීවේ ඔව් පරිසරය සංකීර්ණ තමයි ගෙදර දැන් මීට වැඩිය සංකීර්ණයි ඉතින් පරිසරය සංකීර්ණ වෙන්න භාවනාව සරල කරගන්න ඒ තමයි හොඳම විසඳුම ඒ තමයි ඒ ප්‍රශ්නේ විසඳන්න තියෙන ක්‍රමය පරිසරයේ සරල නම් ටිකක් සංකීර්ණ භවනාවක් වුණත් කරන්න පුළුවන් හැබැයි පරිසරයේ සංකීර්ණ නම් එතින්දි භවනාව සරල කරන්න පුළුවන් තරම් සරල කරගන්න දෙතින්දි අපිට සක්මන් භවනාව කරන්න පුළුවන් ගෙදර ඇවිදිනවා කුස්සියට යනවා නාන කාමරයට එනවා මිදුලට යනවා ඒ අනේන ගමන බලන්න සිහියෙන් යන්න දෙන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. වෙනම සක්මන කියලා වෙනම ඇවිදින්න අවශ්‍ය නැහැ. වෙනම ඇවිදින්න නම් අවශ්‍ය නැහැ. කියන වෙනම සක්මන් මළුවක් හදාගෙන දැන් එහෙම ඒවා මේ වගේ තැනක හොඳයි. මේ වගේ මේ භාවනාවටම යොමු වුණු තැනක එහෙම සක්මන් මළුවක් හදාගෙන මෙන්න සක්මන් කරන තැන. හැබැයි සාමාන්‍ය ගෙදරක සක්මන් මළුවක් හදුවට කමක් නැහැ. හැබැයි ඒ සක්මන් මළුවේම ඇවිදින එක තමයි සක්මන කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද්ද? ඔව්. කරන්නේ? ඔව්. සතිපට්ඨාන භාවනාව එදිනදා ජීවිතේ කොහොමද කරන්නේ කියලා අදහන්නේ. ඉතින් එදිනදා ජීවිතේ කරන එකක් තමයි සතිපට්ඨාන කියන්නේ. ඒකෙන් අයින් වෙලා වෙන ජීවිතයක් නැහැ අපිට. පොඩ්ඩක් නෙමෙයි හොඳට මේක තමයි පැහැදිලි කරේ. දැන් මොකටද ඔය සතිපට්ඨාන භාවනාව කිව්වේ? ඔන්න සතිපට්ඨාන භාවනාව කියලා අදහස් කළේ මොකටද? ඈ? මොකද්ද?
සීයෙන් කපු කමනේ.
සීයෙන්
වැඩ කෙරේ. ඔව්. අද ඒකනේ උත්තරේ තියෙනවනේ. ඔව්. 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 එතන අපි ඒක ඒකේ වෙනසක් තියෙනවා පොලි. වෙනසක් තියෙනවා. ඈ මොකද්ද? සිහියෙන් සිටීමයි සිහි කල්පනාවෙන් වැඩ කිරීමයි. ඒ දෙකක්. ඒ මේ දෙක මේ බොහෝ විට එකට කියනවා. සිහියෙන් වැඩ කරනවා කියනවා. ඒ සිහියෙන් වැඩ කරනවා කියන තැනම එතන තියෙන්නේ සිහි කල්පනාව කියන අර්ථය. දැන් පාලියෙන් මේකට වචන දෙකක් තියෙනවානේ සති සහ සති සම්පජඤ්ඤය. සති එකක්, සති සම්පජඤ්ඤය තව එකක්. සතිය සතිපට්ඨාන සූත්‍රයේ හැටියට නම් සතිය විස්තර කරන්නේ කොහොමද? වෙන දේ දැනගන්න. වෙන දේ දැන ගැනීම කියන කාර්යය තමයි සතියේ කාර්යභාරය. වෙන දේ වෙන විදිහට දැනගන්නවා. යමක් වෙන්නේ කොහොමද? ඒ වෙන විදිහට ඒක දැනගන්නවා. කායේ කායානුපස්සී විහෙරති. කය යම්සේද ඒ අනුව කය ගැන බලනවා. ඊට හුස්ම දිගට ඇතුල් වෙනවා නම් දීර්ඝාස්වාසයක් වෙනවා නම් දීර්ඝාස්වාසයක් වෙන බව දැනගන්න. කෙටි නම් කෙටි කියලා දැනගන්න. ඒක තමයි සිහිය. නිදාගත්තාම කියන්නේ හාන්සි වුණාම. ඔව්. ප්‍රශ්නයක්. ඉතින් ඒක ප්‍රශ්නයක් ඕන නම් අපිට හදාගන්න පුළුවන් ඒකේ නේ. ඈ. ඔව්. දැන් ඒකේ මොකක්ද අද්දැකීම එහෙම කරාම මොකද වෙන්නේ? ඔව් එහෙම බලනවනේ හුස්ම දිහා. එතකොට මොකද වෙන්නේ? ඉන්නවා. ඉතින් ඒකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක තමයි. දැන් එහෙම දැන් කාලයක් කරානේ. එතකොට මොකක්ද ආපු ප්‍රශ්නේ? ඒක ඉතින් මං කොහොමද කියන්නේ? මං එහෙම කරේ නෑ. මම අර ප්‍රශ්නෙට උත්තර දීලා එන්න. කලින් ප්‍රශ්නෙට, කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා එන්න. දැන් සිහිය ඒ විදිහට තමයි සතිපට්ඨානෙ විස්තර කරන්නේ. එතකොට දැන් සැපක් විඳිනකොට සැපක් විඳිනවා කියලා දන්නවා. දුකක් විඳිනකොට දුකක් විඳිනවා කියලා දන්නවා. සැපද දුකද දෙකම කියන්න බැරි වේදනාවක් නම් අත්දකින්නේ, වින්දනයක් නම් ඒ බවත් දන්නවා. හිත දුවනවා නම් දුවන බව දන්නවා, හිත එකඟ නම් එකඟ බව දන්නවා, හිත කලබල නම් කලබලයි කියා දන්නවා, හිත තැන්පත් නම් තැන්පත්, රාග සහිත හිතක් නම් රාග සහිත හිතක්, රාගේ නැති හිතක් නම් විරාග හිතක්, වීතරාග හිතක්, මේක දන්නවා. එතකොට ඒ සිදුවන දේ හරි තිබෙන දේ හරි සිදුවන ආකාරයට හෝ තිබෙන ආකාරයට දැන ගැනීම තමයි සතියේ කාර්යභාරය. හරියට කැඩපතක් වගේ, සතියේ කැඩපතක් වගේ තියෙන එක තියෙන විදිහට පෙන්නනවා. දැන් මෙතන එහෙම සිහිය කැඩපතක් වෙලා පුද්ගලයාට පෙන්නකොට ඔයා මෙහෙමයි දුවන්නේ, ඔයා මෙහෙමයි ඇවිදින්නේ, ඔයා මෙහෙමයි කතා කරන්නේ, ඔයා මෙහෙමයි හිතන්නේ කියලා ඒ පෙන්වීම තුළම පුද්ගලයා තැන්පත් වීමක් වෙනවා. එයා දිවීම අඩු කරනවා. එතකොට සිහිය ප්‍රතිඵලයක් විදිහට, සිහියෙන් සිටීමේ ප්‍රතිඵලයක් විදිහට තැන්පත් බවක් ඇති වෙනවා. හිතේ තැන්පත් බවක්, කතාවේ තැන්පත් බවක්, කායික ක්‍රියාකාරීත්වයේ තැන්පත් බවක් එනවා. දැන් ඊළඟට ඔය ස්වභාවිකව සිදුවන දේ දැනගැනීම එකක්, හිතාමතා කරන දේවල් තව එකක්. එතකොට මිනිස්සෙක් ආශ්‍රිතව ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. දැන් හුස්ම කියන්නේ හිතාමතා කරන දෙයක් නෙවෙයිනේ. එතකොට සීතල දැනෙනවා, හිතලම ආහීතලක් දැනගන්න ඕනි කියලා හිතල දැනෙන්නේ. හුලඟක් ඇවිල්ලා ඇඟේ වැදුනාම හිතලක් දැනෙනවා. හිත දුවනවා. එතකොට මේවා සිදුවෙන දේවල්. ඒ සිදුවෙන දේ දැනගැනීම තමයි සිහියෙන් කරන්නේ. ඊළඟට මිනිස්සේ චේතනාත්මකව කරන දේවල් තියෙනවා, intentionally කරන දේවල් තියෙනවා. දැන් මෙහෙම වාඩි වෙලා ඉඳලා කකුල රිදෙනවා කියලා කකුල දිගාරිනවා. එතකොට ඒක ඉබේට කරපු දෙයක්, ඉබේට වුණු දෙයක් නෙමෙයි. චේතනාවක් ඇති කරගෙන තමයි පාදේ දිගෑරි. එතකොට සතිපට්ඨානය මේ දෙක වෙන් කරනවා. මොකද තමන් හිතාමතා කරන දේවලුයි තමන්ට වෙන දේවලුයි, සිදුවෙන දේවලුයි සිදු කරන දේවලුයි කියලා කොටස් දෙකකට බෙදනවා පුද්ගලයාව. බෙදලා සිදුවන දේ ගැන සිහියෙන් ඉන්න කියනවා, කරන දේ ගැන සිහි නුවණ ඇති කරගන්න කියනවා. අර සිදුවන දේ ගැන සිහි නුවණක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒක වෙනවනේ, ඒක අපි දන්නේ නැහැ නේ. වෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිත දුවනවා ඒක දැනගන්න එච්චරයි. හැබැයි අපි කරන දේවල් තියෙනවනේ, කතා කරනවා, නිශ්ශබ්දව ඉන්නවා, කෑම කනවා, ඇවිදිනවා, අතපය දිගාරිනවා, හකුලෝනවා, ඒ වගේ කරන දේවල්. අන්නේ හිතා මතා කරන දේ කරන්න කලින් මේ මෙන්න මේ දේ මම කරන්න යනවා කියන සිහි කල්පනාව හදාගන්න. දැන් මම මේ දේ කියන්න යන්නේ, දැන් මම අත දිගාරින්න යන්නේ, අත හකුලවන්න යන්නේ, මම දැන් ඇවිදින්න යන්නේ. ඒ චේතනාව දකින්න, චේතනාව දැකලා ඒ ක්‍රියාව සිහිනුවණින් කරන්න. ඒ සති සම්පජාන්‍ය විස්තර කරන්නේ ඒ විදිහට. ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, තුන්හි භාවේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ, විලෝකිතේ සම්පජානකාරී හෝති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ විදිහට මේ අතක් දිගාරිනකොට, හකුලෝනකොට, වැසිකිලි යනකොට, කැසිකිලි යන විට, ඉදිරියට යන විට, ආපස්සට එන විට, ඇඳුම් අඳින විට, ගලෝන විට, සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ ඇඳුම් පොරවනකොට, කතා කරනකොට, නිශ්ශබ්දව ඉන්නකොට, තුන්හී භාවේ හිටගෙන ඉන්නකොට, වාඩි වෙනකොට, ඇවිදිනකොට, හාන්සි වෙනකොට, මේ චේතනාත්මකව කරන යම්තා ක්‍රියා තියෙනවද, ඒ ක්‍රියා පිළිබඳ සිහිබුද්ධිය ඇති කරගන්න. ඒතර සිහිබුද්ධිය ඇති කරගත්තා. මේ සිහිබුද්ධිය විමසනවා, මේ දේ කරන්න ඕනේද, මේ දේ කරන්න ඕනේද, ඇත්තටම ඕනේද, මෙච්චර වේගෙන් දුවන්න ඕනේද, මෙච්චර වේගෙන් කතා කරන්න ඕනේද, මේ දේ කියන්න ඕනේද, මේ දේ අහන්න ඕනේද. ඉතින් අවශ්‍ය නැත්තම් එතනම චේතනාව ඇති වුණා, නමුත් ක්‍රියාව කළේ නැහැ. එතනින්ම අත්හරින්න පුළුවන්. සීබුද්ධියාව නම් බොහෝ වැඩ අපිට අනවශ්‍යව පටලවා ගන්න නැතුව අත්හරින්න පුළුවන්. එතනම ලොකු විවේකයක්, කායික, මානසික, වාචික ලොකු විවේකයක් ලැබෙනවා සති සම්පජන්ණය. විවේකයට එහා ගිය මේ ප්‍රශ්න ඇති වෙන අනවශ්‍ය වූ, අහිතකර වූ ක්‍රියාවන් කරන්න කලින්ම නවත්ත ගන්න පුළුවන්. ඒතර කර්ම වෙන එක බොහොම අඩු වෙනවා. කර්මයක් වෙලා නැහැනේ. ඒ කර්මයේ වෙන්න කලින්ම ඒක අතෑරියා. බනින්න හිතෙනවා. හැබැයි බැන්නේ නැහැ. සති සම්පජාන්නේ තියෙනවා නම් බනින්නේ නැහැ. බැන්නට පස්සේ තමයි සති සම්පජාන්නේ එන්නේ. අපරාධි බැන්නේ කියලා අපරාධි එහෙම කිව්වේ මිනිස්සයාගේ හිතරි දෙව්වේ. නොකිය ඉන්න තිබ්බ, ඉවසන්න තිබ්බ. එතකොට ඒ සති සම්පජන්‍ය ඇවිල්ලා තියෙන්නේ පස්සේ, කර්මයෙන් පස්සේ. හැබැයි මෙතන සතිපට්ඨානෙ අපිට කියනවා නෑ, මුලින්ම සති සම්පජන්‍ය හදාගන්න. ක්‍රියාව කලින්ම කරන්නෙම සති සම්පජන්‍ය. එතකොට අකුසල ක්‍රියා, අකුසල කර්ම වීම බොහෝම අඩු වෙනවා. අඩු කරගන්න පුළුවන්.
ළමෙක් පොතක් පාඩම් කරන විට එතන සතිය කියලා කියන්නේ සතිය සම්පූර්ණ ඉබරක් පාඩම් කරන එක සීගල් කරනවා කියන්නේ සතිය කියන්නේ කියලා කියන්නේ.
ඔව් නෑ, ඒ දෙකම නැති වෙන්න පුළුවන්. ඒ සිහියත් නැහැ, සත්‍ය සම්පන්නයක් නැතුව පාඩම් කරන්න පුළුවන්. එතකොට තමයි මේ කොපමණ පාඩම් කරත් මතක හිටින්නේ නැත්තේ, තේරෙන්නේ නැත්තේ පාඩම් කරේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මතක හිටින්න නම් කිසියම් සිහියක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේ නීවරණ අඩු වෙන්න ඕනේ. මතක හිටින්න නම් පාඩම හරියට කෙරෙන්න නම් නීවරණ අඩු වෙන්න ඕනේ. එතකොට ඒ නීවරණ අඩුවීම සිහියෙන් කෙරෙන්න ඕනේ දෙයක්. සීබුද්ධිය ඕනේ. කිසියම් මට්ටමකට සීබුද්ධිය, සති සම්පජඤ්ඤයක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොමත් නැතුව ඉතින් ඔහේ පාඩම් කරන්න පුළුවන්. ඒකට මොනවා හරි කියෙව්වා, මොනවා හරි ඇහුණා, මොනවා හරි මතකෙට ගියා, විභාගෙදි මොනව හරි ලියන්නත් පුළුවන්, සමහරට පාස් වෙන්නත් පුළුවන්. ඒ විභාගයේ පාස් වෙන ඉහළින්ම පාස් වුණා කියන්නේ, හැබැයි ඒකෙන් කියන්න බෑ එයාට ලොකු සතියක් සති සම්පජඤ්ඤයක් තිබුණා කියලා පාඩම් කරනකොට. එහෙම කියන්න බෑ. ඔය ඉතින් බොහෝ විට කටපාඩම් කරන්න එහෙම ලොකු සති සම්පජඤ්ඤයක් ඕනේ නෑ. ඔය මේ සාමාන්‍ය දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයට නම් ඔය එකක්වත් ඕනේ නෑ. සිහිය ඕනෙත් නෑ, සම්පජඤ්ඤය ඕනෙත් නෑ. දැන් ඉතින් කරන්නේම කොපි ඇන්ඩ් පේස්ට් නේ, කොපි ඇන්ඩ් පේස්ට් නේ. ඉතින් ඕකට එකක්වත් ඕනේ නෑ නේ, කොපි කරලා පේස්ට් කරන්න. ඈ ඔව් ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ, ජීවත් වීම සීබුද්ධියෙන් කරන්න කියන එක. එnde වඩුවට ඒ කරන වැඩේ මොනවා කරත් දැන් මේ වඩුවගේ උපමාවනේ ගන්නෙත් ඔය සතිපට්ඨාන සූත්‍රයේනේ. වඩුවෙක්ගේ උපමාවනේ අරන් තියෙන්නේ. දිගට යතු ගානකොට දිගට යතු ගානවා කියලා වඩුව දන්නවා. ඒ වගේ දිගට ආස්වාසය වෙනවා නම් දිගට ආස්වාස වෙන බව දැනගන්න කියලා ওই උපමාව තමයි අරන් තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ මුලම ගන්න උපමාව ඒක තමයි. වඩුවෙක් හෝ අතවැසියෙක් වඩුවෙක්ගේ දිගට යතු ගානකොට දිගට ලියනකොට දිගට ඉරනකොට දිගට යතු ගාන බව දිගට ලියවෙන බව දිගට ඉරෙන බව දන්නවා. කෙටිනම් කෙටි කියලා දන්නවා. ඒ වගේ ආස්වාසය දිගනම් දිග බව කෙටිනම් කෙටි බව දැනගන්න. මේ සිහි කල්පනාවෙන් බොහෝ වැඩ කරන්න පුළුවන්. බොහෝ වැඩ කරන්න පුළුවන් සති සම්පජඤ්ඤයෙන්. ක්‍රමානුකූලව වැඩ කරන්න පුළුවන්. පියවරෙන් පියවර වැඩ කරන්න පුළුවන්. වැඩ අවුල් කරගන්න නැතුව, පටලවා ගන්න නැතුව, ඒ කරන වැඩ නිසා තමන් ආතතියටපත් වෙන්නේ නැතුව, මේක කරගන්න පුළුවන් වෙයිද කියන බය ඇති කරගන්න නැතුව සති සම්පජඤ්ඤයෙන් සාමාන්‍ය ජීවිතයේ කරන බොහෝ වැඩ කරන්න පුළුවන්. රස්සාව බොහෝ රැකියා කරන්න පුළුවන්. බැරි රැකියා ඇති, සති සම්පජඤ්ඤය තිබ්බොත් කෙරෙන්නෙම නැති රස්සා ඇති. නමුත් සාමාන්‍යයෙන් ඔබතුමා ගත්ත උදාහරණේ වඩුවෙක්ගේ ගත්තොත් ඒක බොහොම හොඳට කරන්න පුළුවන් සිහිය තිබ්බොත්. සිහි කල්පනාවෙන් කරන්න පුළුවන්. එතකොට ඒ වැඩෙත් හොඳට වෙනවා, සිහි කල්පනාවත් දියුණු වෙනවා. ආනාපාන සතිය මේ හුස්මත් එක්ක කරන ගනුදෙනුවා. ඒ හුස්මත් එක්ක මනස, හුස්ම ආශ්‍රිතව මනස ස්පර්ශ කරලා, සිත ස්පර්ශ කරලා, සිතේ සියුම් තැනකට යන්න තියෙන උපක්‍රමයක් තමයි ආනාපාන සතිය. කෙලින්ම සිත ස්පර්ශ කරන්න බෑනේ. ඒ නිසා හුස්ම හරහා සිත ස්පර්ශ කිරීමක් ආනාපාන සතියෙන් කරන්නේ. දේ බඳු සියුම් තැනකට එන්න තමා ඔය වාඩි වෙලා ඉන්න ඉරියව්ව නිර්දේශ කරලා තියෙන්නේ. කොයි ඉරියව්වෙත් හුස්ම ගන්නවා ඒක ඇත්ත. නමුත් එබඳු සියුම් තැනකට යන්න නම් ඊට සුදුසු ඉරියව්වක් අවශ්‍යයි. දුවන ගමන් හුස්ම ගැන අවධානය යොමු පුළුවන් බැරි නෑ. නමුත් ඒ බඳු සියුම් තැනකට යන්න බෑ. ඒ හති වැටෙනකොට සියුම් වූ මානසික මට්ටමකට එන්න බෑ. හිතගෙන ඉන්නකොටත් පුළුවන්. නමුත් වෙන්නේ හිතගෙන ඉන්නකොට ආනපන සතිය කරන්න ගියාම එන්න එන්න හුස්ම සියුම් වෙනවා. සියුම් වෙන්න වෙන්න අර හිතගෙන ඉන්න යොදවන ශක්තිය අඩු වෙලා යනවා. ඉතින් එතකොට හෙලෙන්න පුළුවන්, දෙපැත්තට වැනෙන්න පුළුවන්, සමාත සම්බරතාවේ නැති වෙන්න පුළුවන්, වැටෙන්නත් පුළුවන්. හාන්සි වෙලා නිදාගන්න ඉරියව්වෙත් හුස්ම දැනෙනවා. එතනත් හුස්ම ගැන සිහියෙන් ඉන්න පුළුවන්. ඒ ඉන්නකොට හිත සැහැල්ලු වෙනවා, ගත සැහැල්ලු වෙනවා, නිින්ද යනවා. එතකොට ආනාපාන සතිය දිගට කරන්න බෑ. එම නිසා තමයි මේ පරියංකේ නිර්දේශකට තිබෙන්නේ ආනාපාන සති භාවනාව සඳහා. හැබැයි දැන් නිදාගන්න ගියාම අරමුණ ආනාපාන සතියේ බඳු සියුම් වූ තැන් කරා යෑම නොවන නිසා ඒ ඉරියව්වේ හුස්ම ගැන අවධානයෙන් සිටීමේ වරදක් නැහැ. එහෙම හිටියාම ඒකේ ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්න පුළුවන්. එකම ප්‍රශ්නේ නිදිමත නැති වෙන්න පුළුවන්. හොඳට ආනාපාන සතිය වෙන්න පටන් ගත්තොත් නිදිමත අඩු වෙලා යනවා. එතකොට නිින්ද යන්නේ නැහැ. එක්ක නිින්ද පමා වෙනවා. ඒ කාරණේ ඇර වෙන ගැටලුවක් නම් නිදාගන්න ගියාම හුස්ම ගැන සිහියෙන් සිටීමෙන් සිදුවන්නේ නැහැ. හොඳයි, එහෙමනම් අපි බොහෝ දේ කතා කළා, ඕනේ දේ කතා කළා, එපා දේ කතා කරා. දැන් විවේකයක් ගන්න. ගිලම්පස විවේකයක් තිබෙනවා. ඒ ගිලම්පස විවේකයෙන් පස්සේ භාවනාව දිගටම යෙදෙන්න පරියංකේ හෝ සක්මනේ. මේ ඇවිල්ලා තියෙන්නේ අපි භාවනා කරන්න වෙන කිසි දෙයකට නෙමෙයි, අපේ ආධ්‍යාත්මික ඉන්ද්‍රියයන් දියුණු කරගන්න. ඒ ඉලක්කය අමතක කරන්න එපා. ගිලම්පස ගැනීමයි, විවේකයයි, භාවනාවයි, මේ සියල්ලම අපේ මේ ධර්ම මාර්ගය යන ගමනට පිටිවහලක් කරගනිමු. තෙරුවන් සරණයි.